දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණවනේ පවත්වන 211 වන භාවනා වැඩසටහනේ 7 වන ධර්මදේශනා වාරයේ සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චන්දමූලකා සබ්බේ ධම්මා, මනසිකාර සම්භවා සබ්බේ ධම්මා, පස්ස සමුදයා සබ්බේ ධම්මා, වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා, සමාධි පමුඛා සබ්බේ ධම්මා, සතාදිපතෙය්‍යා සබ්බේ ධම්මා, පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා, විමුක්තිසාරා සබ්බේ ධම්මාති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තියාගත්තේ කිං මූලක සූත්‍රය. මේ සූත්‍රය අපිට හම්බ වෙනවා අංගුත්තර නිකාය අට්ඨක නිපාතේ සති වග්ගයේ. එතකොට මෙතෙන්දී ඇත්තටම බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න 8ක් ඉදිරිපත් කළා. ඒවට පිළිතුරුත් උන්වහන්සේම කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ එක්තරා අර්ථයක් සහිතව. මොකද එදා බුදුරජාන් වහන්සේ වැඩ සිටිය කාලයේදී විවිධාකාර ශාස්ත්‍රූන් වහන්සේලා වෙන අනෙකුත් ශාස්ත්‍රූන් වහන්සේලාත් වැඩ සිටලා තිනෝ. ඒ වගේමයි විවිධාකාර මති මතාන්තර ඒ අය අතර තිබිලා තිනෝ. විවිධාකාර දෘෂ්ටීන් තිබිලා තිනෝ. විශේෂයෙන්ම ආත්මවාදය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම බ්‍රහ්මයාගෙන් අපි සියල්ල මැවුනාය කියන වගේ අදහසක්, ඒ වගේම ශාස්ත්‍රත දෘෂ්ටියක්, ඔය වගේ සෑහෙන අර මුල් බැසගත්ත යම් යම් දෘෂ්ටීන් තිබිලා තිනෝ. ඉතින් ඒ නිසා ඒ බඳු මතදරන අය ඇතැම් විට බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්නෙනවා, ඇතැම් විට භික්ෂුන් වහන්සේලාව හම්බ වෙන්නෙනවා. හම්බ වෙන්න ඇවිල්ලා යම් යම් ප්‍රශ්න අහනවා, නැත්නම් වාද විවාද වලට පැටලෙන්න උත්සාහත් වෙනවා. අන්න ඒ බඳු අවස්ථාවල ඒ අය අහන ප්‍රශ්න කීපයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අරගෙන තියෙන්නේ. ඒ අය මේ බඳු ප්‍රශ්න ඇහුවොත් මෙන්න මේ විදිහේ උත්තරයක් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උගන්වනවා. මොකද ඒ අය සාමාන්‍යයෙන් මේවට දෙන උත්තර, ඒ කියන්නේ බ්‍රාහ්මණ ආගමක් වැළඳගත් කෙනෙක්, විශේෂයෙන්ම ආත්මීය සංකල්පයක් ඔළුවේ දාගත් කෙනෙක්, මේ බඳු ප්‍රශ්න වලට දෙන උත්තර හුඟක් වෙලාවට ඒ ආත්මවාදය හා බැඳිලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ ලෝකේ නිර්මාණය කරා යම් කෙනෙක් කියලා, නැත්නම් ඊශ්වරවාදයක් එක්ක, නැත්නම් සර්වබලධාරී දෙවියෙක්ගේ ආකල්පයක් එක්ක මේ උත්තර බැඳිලා තියෙනවා. මොකද ඒ අය ගත්ත දෘෂ්ටි වලට අනුකූලව තමයි දැන් මේවට උත්තර දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකක්වත් ගන්නෙ නැතුව හේතුඵල දහමක් මත පදනම් වෙලා අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ බඳු දහමකින් මේ උත්තරවලට, මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්නේ අහනවා, කිං උත්තර කිං මූලකා සබ්බේ ධම්මා, සීලු ධර්මයන් කෙරෙහි, එහෙම නැත්නම් මේ හිතේ විශේෂයෙන්ම හටගන්නා විතර්කයන්, ප්‍රපංචයන්, හැමත් නැත්තම් හිතේ හටගන්නා විවිධාකාර සංකල්පයන්, මේ සියල්ලට මුල මොකද්ද? එතකොට උත්තර දෙන්න කියනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා. ඡන්දේ තමයි ඒවට මුල් වෙන්නේ. හිතේ ඇතිවන කැමැත්ත, ඌමනාව තමයි ඒවට මුල් වෙන්නේ කියලා. එතකොට මේ කැමැත්ත, ඡන්දය හරි පැත්තට වෙන්නත් පුළුවන්, වැරදි පැත්තට වෙන්නත් පුළුවන්. අපි මේ ගැන සැහැණ සාකච්ඡා කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ හරි පැත්තට අපි මේ ඡන්දය යොදාගත්තොත් ඒකම ඡන්ද ඉද්ධිපාදයක් කරගෙන අපිට මේ නිවන් දකින්න යන මාර්ගයට ලොකු උපකාරයක් ඒ ඡන්දයෙන් ගන්න පුළුවන්. අපේ කැමැත්තක් ඇති කරගන්නවා, දැඩි කැමැත්තක් වෙන්න පුළුවන්, දැඩි උවමනාවක් වෙන්න පුළුවන්. ඒකෙන් අන්න අපිව මෙහෙවනවා මේ නිවන් ගමන කරා. මොකද මේ ගමනේ යම් යම් බාධාවන් එල්ල වෙන්න පුළුවන්. විවිධාකාර බාධාවන් වලට මුහුණ දෙනකොට අපි තුල දැඩි කැමැත්තක් නැත්තම්, ලොකු උවමනාවක් නැත්තම් මේ නිවන් මඟ මං යන්න ඕනේ කියලා, එහෙම නැත්තම් මම මේ සංසාර දුකින් එතර වෙන්න ඕනේ කියලා ලොකු උවමනාවක් තමන්ගේ හිතේ ඇති වෙලා නැත්තම් අපි අතරමඟදී මේ ගමන අත්හැරලා දාන්න ඉඩ තියෙනවා. නමුත් අපි තුල ලොකු කාවැදිච්ච උවමනාවක් තියෙනවා නම්, බරපතල උවමනාවක් තියෙනවා නම්, අන්න කොයි බාධාව පැමිණියත් අපි ඒ බාධාවන් මැඩගෙන මේ ගමන යනවා. එතකොට අන්න ඒ බඳු වේලාවකදී මෙන්න මේ ඡන්ද ඉද්ධිපාදය තමයි කෙනෙක්ගේ හිතේ තදින්ම බලපවත්වන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා, කිං සම්භවා සබ්බේ ධම්මා කියලා. ඒකට උත්තර දෙන්න කියනවා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. මොනවටද මේ දේවල් හම්බ වෙන්නේ කියන වගේ අදහසක් එතන තියෙන්නේ. එතකොට අපි මානසිකාරය කියන වචනේ සාමාන්‍යයෙන් තියෙන හිත හැරවීම නැත්නම් ඉන්ද්‍රයන් හැරවීම යොමු කිරීම වගේ කියන අර්ථයක්. එතෙන්දී එතකොට අපි අනිකුත් දහසකුත් එකක් අරමුණු තියෙනකොට අපි තෝරාගත්ත යම් අරමුණකට හිත හරවනවා. නැත්නම් අපේ ඇහැ හරවනවා, කන හරවනවා, ඒ ආදී වශයෙන්. එතකොට අන්න එතකොට තමයි මේ හරවපු නිසා අන්නේ අරමුණ අපිට සම්බ වෙනවා. එතකොට මේ මානසිකාරය අපි සෑහෙන්න භවනාදී යොදා ගන්නවා. ඒක මිනිහි කිරීමක් වශයෙන් රළු මට්ටමින් අපි යොදා ගන්නවා. පස්සේ ඒවා අතහැරලා බොහොම සියුම් මට්ටමකින් අරමුණක් තෝරගත්ත අරමුණකට හිත නැවත යොදවමින් ඒ වෙතටම හිත නැඹුරු කරමින් ඔන්න අපි මානසිකාරය යොදා ගන්නවා. ඊළඟ ප්‍රශ්නය අහනවා කිං සමුදයා සබ්බේ ධම්මා කුමක් දැන් එකතකින් මේ සමුදේ කියන වචනේ හුඟක් වෙලාවට පටිසමුපාදය හා සම්බන්ධය කියන්න පුළුවන්. දේවල් හටගන්නේ, දේවල් කොහොමද පැන නගින්නේ කියන වගේ අදහසක්. එතකොට ඒ බඳු ප්‍රශ්නයක් ඇහුවොත් දේවල් පැන නගින්නේ කොහොමද හටගන්නේ කොහොමද කියලා ඇහුවොත් පස්ස සමුදයා සබ්බේ ධම්මා කියලා උත්තර දෙන්න කියනවා. ස්පර්ශයෙන් නිසායි දේවල් හටගන්නේ. දැන් අපි විශේෂයෙන්ම මෙතෙන්දී ස්පර්ශය කියන එක ඉන්ද්‍රියන් හා සම්බන්ධයි. ඇහැට රූපයක් සම්බන්ධ වුණාම නැත්නම් ඇහත් එක්ක රූපයක් ගැටුණාම අපි එතෙන්දී හැඳිනීමක් කරනවා. නැත්නම් එතෙන්දී වේදනාවක් පහළ වෙනවා. එතෙන්දී අන්න හිතේ කැමැත්තක් අකමැත්තක් පහළ වෙනවා. එතකොට අර පසුව පහළ වෙන වේදනාවන්ට හිතේ පහළ වෙන සංඥාවන්ට ඒ වගේම හිතේම පහළ වෙන කැමැත්ත අකමැත්ත ඒබඳු චෛතසික ස්වභාවයන්ට සම්පූර්ණ එතකොට සම්පූර්ණයෙන්ම එතකොට මේ පස්සය ස්පර්ශය කියන ධර්මය වග කියනවා. ඒක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා චක්කුංච පටිංච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ කියලා ඔන්න මේ අපි සාමාන්‍යයෙන් ස්පර්ශය අත දක්වනවා. මේ ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණයක් හටගන්නවා. මේ තුන් දෙනාම එක්ව යෑම නිසා, තුන් දෙනාම එකට ගැනීම නිසා, නැත්නම් තුන් දෙනෙක් කියලා ගැනීම නිසා අන්න එතන ස්පර්ශයක් පැන නගිනවා. එතකොට ස්පර්ශය නිසා අන්න කෙනෙක් වේදනාවක් හටගන්නවා, කෙනෙක් තුළ වේදනාවක් හටගන්නවා, සංඥාවක් හටගන්නවා, හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඊට අමතරව හිතේ නානක් ප්‍රකාර චිත්ත ස්වභාවයන්, කැමැති ස්වභාවයන්, අකමැති ස්වභාවයන්, වෛරී ස්වභාවයන්, මෛත්‍රී ස්වභාවයන්, මේ ආදී වශයෙන් විවිධාකාර චේතනා ස්වභාවයන් හටගන්න පුළුවන්. එතකොට ස්පර්ශයත් එතකොට අපි බැලුවාම අපි මේ භවනාවේදී සෑහෙන වග කියන තැනක්. මොකද අපි ස්පර්ශේනුත් සෑහෙන ප්‍රයෝජනෙ ගන්නවා. මොකද පරිසම්පාදයේ හඳුනා ගන්න තියෙන හොඳ තැනක් තමයි පස්සපච්චා වේදනා කියන කාරණාව. ස්පර්ශයෙන් නිසයි අන්න වේදනාව හටගන්නේ කියලා අපි දන්නවා. දැන් අපි උත්සාහත් වෙන පුළුවන්ද මටත් මේක තේරුම් ගන්න. එහෙමත් නැත්නම් මේක මේ හිතින් තේරුම් ගන්නවා කියලා, එහෙම නැත්නම් පොතින් තේරුම් ගන්නවා කියන කාරණාව නෙමෙයි. වේදනාවක් මතුවෙනකොට, සූක්ෂම වශයෙන් වේදනාවක් මතුවෙනකොට ඒ මතුවීම සඳහා යම් ස්පර්ශයක් මුල් වෙලා තියෙනවද කියලා අන්න අපි පොඩ්ඩක් විමසිලිමත්ව බලනවා. අර නන්දකෝවාද සූත්‍රයේදී ඒ භික්ෂුණීන් වහන්සේලා උත්තර දෙනවා යම් යම් ස්පර්ශයක් නිසා තමයි ඊට අනුරූප වේදනාවක් හටගන්නේ කියලා. සැප වේදනාවට අනුරූප වෙන ස්පර්ශයක් නිසා අන්න සැප වේදනාවක් හටගන්නවා. එහෙම නැත්නම් දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් හටගන්නවා. නොදුක් නොසුව වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා නොදුක් නොසුව වේදනාවක් හටගන්නවා. ඒතර ස්පර්ශය තමයි සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ව පාලනය කරන්නේ. ස්පර්ශයෙන් නිසයි වේදනාව හටගන්නේ. ඔන්න වගේ ස්වභාවයක් තියෙනවා. දැන් කෙනෙක් හොඳට වේදනානුපස්සනාවේ යෙදෙනකොට එතකොට හොඳට හිත එතනටම තියලා වේදනාවේ හටගන්නා තැනටම හිත යොමු කළා, මානසිකාරය යොමු කළා, යෝනිසෝ මානසිකාරයෙන් මේ කටයුත්තේ යෙදෙනවා නම් අන්න ඊටාම සූක්ෂම මට්ටමකින් මෙතන ස්පර්ශයක් සිද්ධ වෙනවාය, ඊට අනුරූපව මෙන්න මේ වේදනාව සිද්ධ වෙනවාය කියලා හඳුනගන්න ඉඩ තියෙනවා. අර ඉදප්පච්චේතාව කියලා කියන මේ මූලධර්මය, එකක් නිසා තවත් එකක් වෙනවා කියන මූලධර්මයේ, එකක් මත තවත් එකක් යැපෙනවාය කියන මෙන්න මේ සාපේක්ෂක මූලධර්මයේ කෙනෙකුට වටහා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එකාතකින් අපි බැලුවාම මේ භාවනා වෙදි අපි පොඩ්ඩක් විමසිලිමත් වෙන්න ඕනේ. එකාතකින් මේ සුතමේ ඥානයකින් මේක අහලා තියෙනවා නම් තමයි අපි මේ තැනදී අපි විමසිල්ලෙන් බලන්න ඕනේ, සෙවිල්ලෙන් බලන්න ඕනේ, සැලකිල්ලෙන් බලන්න ඕනේ කියලා අපේ හිතේ කාවැදලා තියෙනවා. කලනොත් මම මතක් කළා වගේ මෙතනින් අදහස් වෙන්නේ පොතේ තියෙන දේවල් අනුව අපි හිතනවා කියලා දෙයක්. අපි පොතේ දැනුම ඉස්සරහට ගත්තොත් මේ බොහොම සාවධාන බැල්ම අපින් අහිමි වෙලා යනවා. මෙතනට අවශ්‍යයි ඉතාම නිශ්ශබ්ද සාවධාන බැල්මක්, සොයනාසුළු බැල්මක් මෙතනට අවශ්‍යයි. ඒක කිසිම සංඥාවකින් අපවිත්‍ර වෙලා නොතිබෙනවනම් ඒ තරමට හොඳයි. ඒ කියන්නේ අපි දෙයක් දිහා බලද්දී අපි කලින් දාගත්ත දේවල් වලින් ඒ අපේ හිත ආටෝප කරගෙන සාටෝප කරගෙන ඒකෙන් වර්ණ ගන්නවගෙන අපි දෙයක් දිහා බලනවා නම් ඒ දේහි යථා ස්වභාවය අපිට වැටහෙන්නේ නැහැ. මොකද අපේ හිත වර්ණ ගැන්විලා තියෙන්නේ දැනටමත්. දැනටමත් අපි ඒ සිද්ධ වෙන දේ සම්බන්ධයෙන් මොකක් හෝ මතයක් දරාගෙන තමයි ඒ දිහා බලන්නේ. එතකොට අපි ගාව නිවැරදි ආකල්පයක් නැත්නම් නිවැරදි වැටහීමක් ඇති වෙන්නේ නැහැ. අපේ ඒ ඇති වෙන වැටහීමත් අපවිත්‍රයි. මොකද අපි හිතින් දාගත්ත දේවල් අරකට දාන නිසා. හිතේ තියෙන දේවල් ඒකට දාන නිසා. නමුත් අපි තුල තියෙනවා නම් ඊටාම විවෘත බැල්මක්. අපි තුල තියෙනවා නම් ඊටාම පවිත්‍ර බැල්මක්. හොඳ විමසිරිමත් බැල්මක් තියෙනවා නම්, නිශ්ශබ්ද බැල්මක් තියෙනවා නම් අන්න අපි හරිය මැදිහත්වයි බලන්නේ. හරියට නිකන් යම්කිසි කෝලාහලයක් සිද්ධ වෙනවා. අපි එක පැත්තක්වත් ගන්නෙ නැතුව අර පැත්ත ගන්නෙත් නැහැ මේ පැත්ත ගන්නෙත් නැහැ අපි පැත්තක ඉඳන් මේ දිහා බලාගෙන ඉන්නවා. අන්න අපිට තමයි නිවැරදි සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන්. මොකද අපි එක පැත්තකටවත් උදව් කරන්න ගියේ නැහැ. අපි ප්‍රශ්නෙට මැදි වෙන්න ගියෙත් නැහැ. අපි අන්න සම්පූර්ණ සිද්ධිය දැක්කා. පූර්ණ වශයෙන්ම දැක්කා. අන්න අපිට සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ තමයි මේ විපස්සනාවේදීත් අපි මේ සාක්ෂිකාරය වෙනවා වගේ වැඩක් තමයි මෙතෙන්දි වෙන්නේ. එයා කොහෙවත් වෙන තැනක් දිහා බලන්නෙත් නැහැ. හොඳට හිත එකඟ කරගෙන ඒ සිද්ධිය නැත්නම් සංසිද්ධිය දිහා බොහොම හොඳින් බලාගෙන ඉන්නවා. බොහොම නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. ඒකාග්‍රතාවයෙන් යුක්තව බලාගෙන ඉන්නවා. මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි කිං සමෝ සරණා සබ්බේ ධම්මා. සියල්ල ගිහිල්ලා අන්තිමට එකතු වෙන්නේ කොහෙද? අන්තිමට ගිහිල්ලා එක් රැස් වෙන්නේ කොහෙද කියන අහුවොත් කියලා හොත් උත්තර දෙන්න කියනවා වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා කියලා. වේදනාවක් වශයෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ස්පර්ශය වගේ දෙයක් නැත්නම් මානසිකාරයක් වගේ දෙයක් ඉතාම සූක්ෂමයි. නමුත් මේ වේදනාව කියන එක හරි ප්‍රකටයි. මොකද අපිට සැප වේදනාවක් ආවත් ඔන්න අපි අහු වෙන ගතියක් තියෙනවා නැත්නම් ඒකෙන් කැමති වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ වේදනාව අපිට තේරෙනවා. ඊළඟ දුක් වේදනාවක් ආවොත් ඒකත් හොඳින් තේරෙනවා. ඉතින් අපි ටිකක් සිහිය දිනු කරනකොට උපේක්ෂා වේදනාවක් තේරෙනවා. ඒ නිසා මේ වේදනාව බොහොම ප්‍රකට නිසා චෛතසික ධර්මයන් අතර බොහොම ප්‍රකට චෛතසිකයක් තමයි වේදනාව කියන්නේ. ඒ නිසා යම් කෙනෙක් වේදනාව මුල් කරගෙන භවනාවක් වඩන්නත් පුළුවන්. වේදනාව පාවිච්චි කරන්න පුළුවන් සිහිය රඳවා තැබීම සඳහා උපක්‍රමයක් වශයෙන්, උපකරණයක් වශයෙන්, නැත්නම් තැනක් වශයෙන්. ඒ නිසාම අපි වේදනානුපස්සනාවේ යෙදෙනකොට උත්සාහත් වෙනවා පුළුවන් ද මේ සැප වේදනාවක් හිතේ හෝ කයේ සිද්ධ වෙනකොට වර්තමාන වශයෙන් සිදු වෙනකොට අපිට පුළුවන් ද ඒකට ඇලෙන්නේ නැතුව ඒකෙන් අයින් වෙලා සැප වේදනාව සැප වේදනාවක් වශයෙන් දැනගන්න. ඒක මේ මගේ සැප වේදනාව නෙමෙයි, මම සැප විඳිනවා නෙමෙයි, ඒක සැප වේදනාවක්. ඊළඟට අපේ කයේ හෝ හිතේ දුක් වේදනාවක් තියෙනකොට, හිතේ යම් දෝමනස්සයක් තියෙනකොට අපිට පුළුවන් ද ඒක මේ මගේ දුක, මගේ කර්මය කියලා කියාගන්න නැතුව මට පුළුවන් ද වේදනාවෙන් අයින් වෙලා මේක හුදු දුක් වේදනාවක් පමණයි කියලා මට පුළුවන් ද මදහත්ව බලන්න. ඒක අතකින් කියනවා නම් අර වේදනාවෙන් අයින් වෙලා වේදනාව බැලීමක්. අනුන්ගේ වේදනාවක් වගේ බැලීමක්. ඒ වගේමයි එතකොට උපේක්ෂා වේදනාවකුත් ඇත්ත වශයෙන්ම අපේ කයේ හිතේ බහුලව තියෙන උපේක්ෂා වේදනාවන්. ඉතින් හුඟක් වෙලාවට අපි මේ උපේක්ෂා වේදනාව මගහැරෙනවා. මොකද අපි මේකේ තරම් රසයක් නැති නිසා, අපේ හිතේ ලොකු උත්තේජනයක් ඇති කරන්නේ නැති නිසා උපේක්ෂා වේදනාව මගහැරෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනින් අවිද්‍යාව පහළ වෙන්නේ. නමුත් අපි හොඳට සතිය දියුණු කළා, ඒ ගැන දැනගන්නවා නම් අන්න එතනින් ප්‍රඥාවක් පහළ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ බඳු උපේක්ෂා වේදනාවකටත් අපි හොඳට අවධානය යොමු කරා නම් අන්න උපේක්ෂා වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් නැත්නම් එයාගේ සම්පූර්ණ කතාව අන්න තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ ආකාරයෙන් අපි වේදනාව පාවිච්චි කරන්න පුළුවන් භවනාව සඳහා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. කිං පමුඛා සබ්බේ ධම්මා. සියල්ලෙහි ප්‍රමුඛතාවය ගන්න කවුද? එතකොට උත්තර දෙන්න කියනවා සමාධි පමුඛා සබ්බේ ධම්මා කියලා. සමාධිය තමයි ප්‍රමුඛතාවය ගන්නේ කියලා. දැන් අපි එක පාටම ඉතින් අපේ හිතේ සමාධියක් නොතිබෙන්න පුළුවන්. තිබුණත් තියෙන්නේ මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කැමති කෙනෙක් දකිනකොට අපිට අනිත් සියල්ල අමතක වෙලා අපි ඒ කැමති කිනා ගැනම අපි හිතනවා. අපේ හිතට දැන් වෙනත් දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒ කැමති කිනාගේ රූපයම නැත්තම් මුහුණම මතක්ම වෙනවා. අන්න එතන අපේ හිත එකාතකින් සමාධිමත් වෙලා තියෙන්නේ. මොකද නැවත නැවත හිත නැංවෙන්නෙම ඒ රූපයටමයි. නමුත් එතන තියෙන මිච්ඡා සමාධියක් මොකද මේ කාමච්ඡන්දයක් ඔස්සේ නැත්නම් යම්කිසි උපාදානයක් ඔස්සේ තමයි දැන් මේ හිත එතන බැඳිලා තියෙන්නේ. හැබැයි එතනත් සමාධිගත ස්වභාවයක් තියෙනවා. වෙනත් දේවල් දැන් මතක් වෙන්නෙත් නැහැ. අනිත් අය කිව්වට ඇහෙන්නෙත් නැහැ. අපි යන්නේ මේ ලෝකයේ අතරමං වෙලා වගේ ඒ තුල බැහැගෙන ඉන්නවා. නමුත් මේක හරිපැත්තට දාගත්තාම අපිට ඊටාම කෙලසුන්ගෙන් අඩු අරමුණක නැත්නම් කෙලසුන්ගෙන් තොර අරමුණක හිත සමාධිමත් කරන්න පුළුවන්. හිත ඒකාග්‍ර කරන්න පුළුවන්. ඒතකොට ඒ බඳුස් දෙයක් තමයි අපි භාවනාවේදී කරන්න උත්සාහත් වෙන්නේ. අපි ගන්නවා ඊටාම සරල අරමුණක් කෙලසුන්ගෙන් තොර අරමුණක් අරගෙන අපි උත්සාහත් වෙනවා මේ කෙලසුන්ගෙන් තොර අරමුණ නැවත නැවත හිත නංවන්න. ඉතින් ඒක අතින් හරි අමාරුයි. මොකද අපේ හිත ඒ බඳු ස්වභාවයක් දරන්නේ නැහැ. අපේ හිත කැමති කෙලසුන් සහිත අරමුණු වලට. එහෙම නැත්නම් Tamanta ආස්වාදයක් ලැබෙන අරමුණු වලට. හිතේ වැඩියෙන්ම කෙලස් ජනිත වෙන අරමුණු වලට තමයි අපේ හිත කැමති. හිත යන්නේ. ඉතින් මේ කෙලස් නැති අරමුණක්, එහෙම නැත්නම් කෙලස් ජනනය නොකරන අරමුණක් කියන එක හරිම උදාසීන අරමුණක්, ඒකාකාරී අරමුණක්. ඉතින් හරිම කම්මැලි. ඉතින් මේ බඳු අරමුණක හිත පවත්වනකොට දන්නේම නැතුව නිඳ යනවා. ඉතින් මේ වගේ බාධාවන් නැත්ත වශයෙන්ම තියෙනවා. ඒ නිසා අපි භාවනා ක්‍රමයක් ගැන හොඳ වැටහීමක් තියෙනවනම් අපි තේරුම් ගන්නවා ඇයි මෙහෙම කරන්නේ කියලා. අන්න අපිට හේතු ගන්න පුළුවන්. සුතමේ ඥානයකින් අන්න අපි තුල ලොකු ශ්‍රද්ධාවක් ඇති කර ගන්න පුළුවන්. ආ මේකයි මේ කරන්නේ. ඒ හින්දායි මෙන්න මේ කාරණා නිසායි මෙතන යෙදෙන්න අවශ්‍ය කියලා අන්න අපේ හිතේ මොකක් හෝ දෙගිඩියාවක් වෙනවනම් අන්න ඒ දෙගිඩියාව පහ කළා අපිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අවබෝධයෙන් මේ කටයුත්තේ දෙන්න පුළුවන්. එතකොට සමාධි ප්‍රමුඛා කියන අවස්ථාවේදී එතකොට විශේෂයෙන්ම අපි හිත යම් සිතනක බැසගත්තා නම් ඒකාග්‍ර වුණා නම් අන්න අනිකුත් ධර්මයන් එතන ඉස්සරහට නොයේ පැමිණෙන්නේ නැතුව සමාධියමන් ඉස්සරහට යන ගතියක් තියෙනවා. මොකද සමාධිය කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. ඒ කියන්නේ එයා ඉස්සරහට ආවහම අනිත් අය ඔක්කොම මැඩපවත්වගෙන එයා තමයි මූලිකය වෙන්නේ ඉස්සරහට යන්නේ. ඉතින් මෙන්න මේ සමාධි ලක්ෂණය අපි සැලකිල්ලෙන් පාවිච්චි කරන්න වෙනවා. සමාධිය අනවශ්‍ය විදිහට වර්ධනය වුණොත් සමාධිය මිසරහට ඇවිල්ලා අනිකුත් ධර්මයන් යටපත් කරන නිසා සමහරවිට අපිට විපස්සනා මුහුණුවරකින් බලනකොට මෙතන යම් අවාසි සහගත ස්වභාවයක් තියෙන්න පුළුවන්. මොකද සමාධි විවිධ මට්ටම් වලින් තියෙනවා. ඒවා බොහොම ගැඹුරු වෙන්න පුළුවන්, බොහොම ප්‍රබල වෙන්න පුළුවන්. ඒවා හිතේ බලපවත්වනකොට කෙලෙස් සෑහෙන්න යටපත් වෙනවා. ඉතින් ඒ නිසා සමහරවිට සමත සමාධි වලින් පවා සමහරවිට තියෙන කෙලෙස් යටපත් වෙනවා. ඒ හින්දා රාගය දැනෙන්නේ නැහැ. දේශයක් දැනෙන්නේ නැහැ. බොහොම ප්‍රබල සමාධි තුලින් අන්න ඒවා ඔබා තබලා తాවකාලිකව යටපත් කළා. නමුත් යම් හෝ හේතුවකට ඒ සමාධිය බිඳලා ගියොත් සමාධියක් පවත්වන්න නැත්නම් සමාධිය වඩන්න අවස්ථාවක් නැතුව ගියොත් අර යටපත් වෙච්ච කෙලෙස් ආයිත් මතුවෙනවා. තවත් තියෙන අවාසියක් තමයි මෙබඳු සමාධිමත් හිත අරමුණක් ප්‍රබලව දැනගන්නවා. ඉතින් ඒක යහපත් අරමුණටත් යහපත් අරමුණටත් වගේම අයහපත් අරමුණටත් බලපානවා. අපි හිතමු සමාධිමත් හිතකට යම් හේතුවක් නිසා ද්වේෂයක් ආවොත් හොඳටම කේන්ති යනවා. ඒ වගේම සමාධිමත් හිතකට රාගයක් ආවොත් හොඳටම රාග උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා සමාධිය පරිහරණය කරනකොට පරිස්සමින් පරිහරණය කරන්න අවශ්‍යයි. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. කිං ආදිපතේයා සම්මේ ධම්මා. සියලු ධර්මයන් අතර ආදිපතීත්වය, අධිපතීත්වය දරන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවාම බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ විදිහට උත්තර දෙන්න කියලා සතාදිපතේයා සබ්බේ ධම්මා. මෙන්න මේ සතිමත් භාවය නැත්තම් සතිය එනබ සිටි සිහිය තමයි සියලු ධර්මයන් අතර අධිපතිත්වය දරන්නේ කියලා. දැන් අපි ඊයේ ඒක ගැන සාකච්ඡා කළා. මොකද අපේ හිත සාමාන්‍යයෙන් අතීතයේ අනාගතයේ පැටලිච්ච ස්වභාවයක් තියෙනවා. මොකද අතීතයේ අනාගතයේ පැටලලා ඉන්න එකේ යම් වින්දනයක් තියෙනවා. හිත හරි කැමති ඒ බඳු දේවල් වලට. ඒවත් තුල ලොකු කෙලෙස් ඇවිස්සීමක් සිද්ධ වෙනවා. අපේ හිත කෙලෙස් ඇසුරු කරමින් ඉන්න හරි කැමති. ඉතින් අපි මේ වර්තමානයේ හිත ගන්න ඒ හින්දා සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා, උත්සාහයක් දරන්න වෙනවා. මොකද වර්තමානයේ තියෙන දේවල් ඇතැම් වෙලාවට ඒ තරම්ම ප්‍රසාදජනක නැහැ. ඒ තරම්ම ආස්වාදජනක නැහැ. එතන තියෙන හරි ඒකාකාරීත්වය. ඒ නිසා අපිට සෑහෙන්න බණ අහලා පොත්පත් බලලා හිතට හේතු ගන්නන්න සිද්ධ වෙනවා. ඇයි මේ වර්තමානයේ හිත ගන්න එක මේ තරම්ම වැදගත් කියන කාරණාව අපි නැවත නැවත සිහි කැඳවන්න සිද්ධ වෙනවා. මොකද නිවැරදි විපස්සනාවක් නැත්තම් ගැඹුරු විපස්සනාවක් සිද්ධ වෙන්නේ වර්තමානයේ. වර්තමාන සංස්කාර අරමුණක් තමයි අපි විපස්සනාවට ගන්නෙ. ඒ නිසා මේ බඳු කාර්යයක් කරන්න නම් අපේ හිත වර්තමානයේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හිත වර්තමානයේ නැහැ. නමුත් අපි උත්සාහයෙන් අන්න වර්තමානෙට හිත ගන්න වෙනවා. එතකොට මේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි නැවත නැවත අන්න සක්මන් භාවනාවක යෙදෙනවා, පරයන්ක භාවනාවක යෙදෙනවා. මේ වර්තමාන වශයෙන් තියෙන යම් යම් අරමුණු අපි නිරීක්ෂණය කරන්න උත්සාහත් වෙනවා. ආස්වාසයක් වර්තමානයේ අත්දකිනවා, ඒක හිත පවත්වනවා. ප්‍රශ්වාසයක් මේ මොහොතේ අත්දකිනවා, එතන හිත පවත්වනවා. මොකද කයේ මේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම වර්තමානයේ සිද්ධ වෙන්නේ. කයට බැහැ අතීතේවත් අනාගතේවත් ජීවත් වෙන්න කය නිරන්තරයෙන්ම වර්තමානයේ ජීවත් වෙනවා. එතකොට කයේ යම් යම් ක්‍රියාවලි નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒවත් අපි මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය, ඊට අනුරූපීව සිද්ධ වෙන පිම්බීමේ හැකිලිම ක්‍රියාවලිය, මේ සියලුම ක්‍රියාවලීන් බොහෝම નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලි. ඉතින් ඒ නිසා අපිට වෙහෙසක් නැතුව භවනා කරනවා කියලා අලුතෙන් යමක් කරන්නේ නැතුව අපිට තියෙන්නේ මේ කය නොමිලේම ලබා දෙන මේ බඳු අරමුණු පාවිච්චි කළා අපේ සතිය දිනු කරගන්න එකයි, සිහිය දිනු කරගන්න එකයි. ඉතින් මේ බඳු අරමුණක් තුල හිත පවතින පවතින අන්න සතිය කියන ගුණධර්මය සුළු ප්‍රමාණයක් ඉස්සරහට එනවා, සුළු ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ආයෙත් තව වතාවක් මේ බඳු ධර්මයක් තුල සිහිය පවතිනකොට අන්න තවත් ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට අපි හුස්ම රැල්ලක් රැල්ලක් පාසා හරියට නිකම් පිහියක් මුවත් තියනවා වගේ ඒ අතුලන අතුලන වාරයක් පාසා පිහිය මුවහත් වෙනවා. ඒ වගේමයි මේ හුස්ම රැල්ලක් තුල නැවත නැවත සිහිය පවත්වන්න පවත්වන්න අන්න සිහිය කියන ධර්මයේ ඉස්සරහට එනවා. ඊළඟට ඊළඟ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ අහනවා, කිං උත්තරා සබ්බේ ධම්මා කියලා. සියල්ල අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ඉහළ තැන හිටින්නේ කවුද කියලා ඇහුවොත් අන්න උත්තර දෙන්න කියනවා පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා කියලා. ප්‍රඥාවයි සියල්ල අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. ඉහළ ස්ථානයේ ඉන්නේ ප්‍රඥාවයි කියලා උත්තර දෙන්න කියනවා. ඉතින් දැන් මේ සතියයි ප්‍රඥාවයි අන්න අපි නිවැරදි පැත්තට හරව ගත්තොත් අන්න මේ යන ගමන සෑහෙන්න අන්න ඒ දෙන්න අරගෙන යන්න පටන් ගන්නවා. මොකද සතිය කියන එක අතකින් හරිය මධ්‍යස්ථ ධර්මතාවයක්. එක අතකින් බොහොම අහිංසක ධර්මතාවයක්. එයා ඉස්සරහට පනින ගතියක් නැහැ. එයා කරන්නේ ඕන දෙයක් පෙන්ලා දෙන ගතියක් එයා කරන්නේ. අන්න අපි නිවැරදි ප්‍රඥාවක් අවදි කරලා තියාගන්න හිටියොත් අන්න ප්‍රඥාවෙන් අන්න ඒ වෙලාවේදී වැඩේ ගන්න පුළුවන්. ප්‍රඥාව හරි තීක්ෂණයි නැත්නම් ප්‍රඥාව හරි ප්‍රබලයි අර සතියෙන් පෙන්ලා දෙන්නා ප්‍රඥාවෙන් අන්න ඒ වෙලාවේදී ඒ අවස්ථානුකූලව කටයුතු කළා. ඉතින් හරි ලස්සන ප්‍රශ්නයක් අහලා ඒකට දෙන උත්තරයක් හම්බ වෙනවා. අජිත මානව පුච්චා කියලා මේ සූත්‍රයක්, ඒක හම්බ වෙනවා සුත්ත නිපාතේ පාරායනවග්ගේ. දැන් අජිත මානවක කියලා බ්‍රාහ්මණ මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. එතෙන්දී අහන එක ප්‍රශ්නයක් තමයි මේ ලෝකයේ තියෙන විවිධාකාර කෙලෙස් සැඩපහරවල් කොහොමද වළක්වගන්නේ? හරි මේ කෙලෙස් සැඩපහරවල් වියලවා හරින්නේ කොහොමද කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නේ අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරම් බ්‍රූමි පඤ්ඤා යේතේ පිතියරේ. මේ ලෝකේ විවිධාකාර කෙලෙස් සැඩපහරවල් තියෙනවා, සති තේසං නිවාරණං. අන්න ඒකට නිවාරණය, ඒකට හරින්නේ වේලක් බැඳ වගේ ඒක නතර කරන්නේ සතිය තුලින්, සතිමත් භාවය තුලින්. සෝතානං සංවරම් බ්‍රූමි, මේ ඒ ආපු කෙලෙස් සැඩපහරවල් ටික සංවර කිරීම කියලා මම කියනවා. පඤ්ඤා යේතේ පිතියරේ, හැබැයි ඒ ආපු කෙලෙස් සැඩපහර වියලවා හරින්නේ සම්පූර්ණයෙන් දුරු කළා දාන්නේ ප්‍රඥාවෙන්. ඔන්න අපිට තේරෙනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරේ සතියයි ප්‍රඥාවයි කාර්ය දෙකක් කරනවා, මේ කාර්ය දෙකම අවශ්‍යයි. සතියෙන් පෙන්ලා දෙනවා, නැත්තම් සතියෙන් අන්න වේලක් ඉදි කරනවා, නැත්තම් සතියෙන් එක පාට මෙතන ලොකු තිරින්ගයක් තද කරනවා, කෙලෙස් සැඩපහරක් ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු අපේ හිතේ ඔන ද්වේෂයක් ඇවිස්සීලා, දැන් මොකක්දෝ අපිට අමතකයි, මේ සතිය දිනු කළ බවක් ඔන්න අපි හිතමු අමතකයි කියලා. අපි මොකක් හරි කටයුත්තක් යදන්න කරන්න ගිහිනා, නැත්තම් අපිට ඇහැට අපි අකමැති කෙනෙක් ලක් වෙලා ඔන්න එක පාට අපිට කේන්ති යනවා. හොඳටම දැන් කේන්ති ගිහිල්ලා නමුත් අන්න මම දැන් සිහිය පිහිටවන්න ඕනේ කියලා හරි මේ සිහිය වර්තමානට ආවනම් මෙතෙක් වෙලා ඒ තැනත් වගේ අපි හිතමු ඒ විවිධාකාර දේවල් මතක් කර කර එයා කරපු නොකටයුතුකම් මතක් කර කර අපේ හිතේ ද්වේෂය ඔස්සේ අපි සෑහෙන්න දුවමින් හිටියේ. දැන් ඇතුලේ කතාවක් යනවා. හැබැයි එක පාටම අපි වර්තමාන මොහොතට පැමිණියනම් ඒක මොහොතේම අපි නැවතත් මේ මොහොතේ මම සිහියේ පිහිටෙවුවා නම් අන්න එතන ලොකු කාර්යයක් සිද්ධ වෙනවා. අර ගලාගෙන ගිය ප්‍රචණ්ඩ කෙලෙස් ප්‍රවාහය අන්න එක අතකින් අපි හරියට නිකන් අර වේලක් ඉදි කරා වගේ නැවතුවා එනවා. නමුත් එතනින් සියලු කෙලෙස් ප්‍රහාණය වීමක් වෙන්නේ නැහැ. අන්න අපි මේ කෙලෙස් ටික ප්‍රහාණය කරන්න නම් ටික වියලවා හරින්න නම් ෂය කර හරින්න නම් අන්න එතන ප්‍රඥාව යෙදීම අවශ්‍ය වෙනවා. ඒතර මේ සතියයි ප්‍රඥාවයි හරි ප්‍රඥාවන්තවම පාවිච්චි කරන්න වෙනවා. සතියෙන් පෙන්ලා දෙනවා අපි අවස්ථානුකූලව එතෙන්දි ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. මොන වගේ පියවරක් ගැනීමෙන්ද මේ වෙලාවේ මම දේශයෙන් හිත බේරගන්නේ කියන කාරණාව අවස්ථානුකූලව කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු ඒ තරම්ම ප්‍රඥා මේ භාවනාවක් වඩලා මේ සතිය වඩලා වර්ධනය කරගත්ත නැති කෙනෙක් නම් අපි හිතමු සමහර ලාවට යාට සාමාන්‍ය උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු අර තැනැත්තගේ ගුණයක් මෙනෙහි කරනවා නැත්නම් තමන්ගේ යාළුවාට කරපු හොඳ දෙයක් මතක් කරනවා වගේ නාන ප්‍රකාර උපක්‍රම යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෛත්‍රියක් වඩනවා. ඒ වගේ අර ප්‍රතිවිරුද්ධ ආකල්පයක් හිතේ ඇති කරගන්න පුළුවන්. නමුත් අපි හිතමු සෑහෙන්න භාවනාවක් කළා හිත සෑහෙන්න හදාගත්ත කෙනෙක් නම් අන්න සමහර ලාවට මේ සිහිය පිහිටවලා මෙතන මේ හටගත්ත මේ ද්වේෂය දිහා අන්නයා මේ ද්වේෂය ද්වේෂයක් වශයෙන් දැකගත්තොත් අන්න ඒකමත් ප්‍රමාණවත් වෙනවා සමහරකට මේ ද්වේෂය දුරු කරන්න. මොකද සතියෙන් පෙන්ලා දුන්නාම අපි හිතේ බලපවත්නවා අකුසලයක්. අකුසලයක් වශයෙන් දැන ගැනීම කිසිසේත්ම අකුසලයක් නෙමෙයි. ඒ කියන්නේ අපේ හිතේ රාගය තියෙන වෙලාවක දැන් මේ හිතේ රාගය තියෙනවා කියලා දැන ගැනීම අකුසලයක් නෙමෙයි. මේ හිතේ දැන් ද්වේෂය තියෙනවා මේ වෙලාවේදී දැන් ද්වේෂය තියෙනවා කියලා දැන ගැනීම අකුසලයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සන්දිට්ඨික කියන සූත්‍රයේදී හිතේ ලෝභයක් බලපවත්වනකොට මේ හිතේ දැන් ලෝභයක් තියෙනවා කියලා දැනගන්න එක මේ ධම්මයේ තියෙන සන්දිට්ඨික ස්වභාවයක්. ඒහි පස්සික ස්වභාවයක්. ඕපනායික ස්වභාවයක් කියලා බුදුරජාණන් වහන්සේ මේ ධම්මයේම තියෙන නිර්මලත්වය නැත්තම් මේ සම්දෘෂ්ටික වශයෙන් මේ මොහොතේ අත්දකින්න පුළුවන් ස්වභාවය පෙන්ලා දෙනවා. ඒ වගේමයි රාගයට, ද්වේෂයට, මෝහයට මේ සියලුම කෙලෙස් ඒ අවස්ථාවේදී අපි කෙලෙස් වශයෙන් හඳුනා ගන්නවා නම් ඒක අපි ලබන ලොකු ලාභයක්. මොකද අපි කෙලෙස් වශයෙන් හඳුනාගන්නේ නැතිව අපිට කෙලෙස් දුරු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා කෙලෙස් දුරු කරන්න නම් කෙලෙස් ප්‍රහාණය කරන්න නම් පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. අන්න ප්‍රඥාව සතියේ නිසා අපි යෙදී යුතුයි. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරනවා මිසක් වෙනත් උපක්‍රමයක් නැහැ. අපි සමාධියක හිටියා කියලා මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි යාඥා කළා කියලා මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. අපි ඒ අවස්ථාවේදී මේ මොහොතේ හට අරගෙන තියෙන කෙලේශය දැන් දකිනවන්නම් ඒකට වහල් නොවේ අපි කටයුතු කරනවන්නම් අන්න අපි ඒ ක්ලේශයෙන් හිත මුදව ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි චිත්තානුපසනාවකට යොමු වෙනකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා සරාගං චිත්තං පජානාති. විතරාගං චිත්තං පජානාති. දැන් මේ හිත රාගබරිත වෙලා තියෙනවා. අන්න හිත රාගබරිත වුණා, රාග රක්ත වුණා කියලා දැනගන්න. හිත දැන් අන්න රාගෙන් දුර වුණා, හිත රාගෙන් දුර වුණා කියලා දැනගන්නවා. දැන් මේ මොහොතේදී රාගයෙන් තොරයි කියලා දැනගන්නවා. ඊට සදෝසං චිත්තං පජානාති. විතදෝසං චිත්තං පජානාති. මේ වෙලාවේ හිත ද්වේෂ සහගතයි, හිත දැන් කේන්තියෙන් ඉන්නේ. අන්න මේ කේන්ති සහගතයි තරහ ගෙහිල්ලාය කියලා අන්න තේරෙනවා, දැනගන්නවා. ඒ වගේමයි මේ වෙලාවේ මෛත්‍රියක් නම් හිතේ දෙනවා, මේ වෙලාවේ මෛත්‍රී සහගතයි කියලා දැනගන්නවා. දැන් මේ අවස්ථාවේදී අර අපි සාමාන්‍යයෙන් අපි කියන කුසලය වඩන්න ඕනේ, අකුසලය දුරු කරන්න ඕනේ කියන මට්ටමට එහා ගිහිල්ලා අපි මේ දේවල් දකිනවා මේ මම නෙමෙයි, මේවා මගේ නෙමෙයි, මේවා මේ හේතුන් නිසා හට අරගෙන දැන් ඔන්න තියනවා හිතේ. ඒකට මම උදව් විය යුතු නැහැ, මම සහභාගී විය යුතු නැහැ, මම මේකෙන් දුක් කරදර ගත යුතු නැහැ, මේවා මම වගේ කිය යුතු නැහැ. මේවා හුදු චෛතසික ස්වභාවයන් පමණයි, චිත්ත ස්වභාවයන් පමණයි කියලා අන්න අපි මධ්‍යස්තව අන්න දකිනවා. ඉතින් මෙන්න මේ මධ්‍යස්තතාවය ඇති කරගන්න ඉතින් ටිකක් කල් යන්න පුළුවන්. මොකද අපි හරියට නිකන් කල්නොත් කිව්වා වගේ අර දෙමව්පියෝ තමන්ගේ දරුවන්න මේ ක්‍රීඩා පිටණියකට එක්කන් ගිහිලා මේ කැමැති තාක් මේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩ සලස්සනවා. ඉතින් ඒ දරුවෝ දුවනවා, පනිනවා, නටනවා, පිනුම් ගහනවා. නමුත් ඒ දිහා අර දෙමව්පියෝ දෙන්න බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒ අය යන්නේ නැහැ පිනුම් ගහන්න, නටන්නේ ඒ අය යන්නේ නැහැ. දරුවන්ට අතීතාක් සෙල්ලම් කරන්න ඉඩ දීලා දරුවෝ අතීතාක් සෙල්ලම් කරාට පස්සේ ඒගොල්ලම ආයෙත් දෙමව්පියෝ ගාවට එනවා. අන්න ඒ වගේ තමයි අපිත් චිත්තානුපස්සනාවේ යෙදෙනකොට හිත දිහා බලනවා, හිතේ යන දේවල් වලට සහභාගී නොවි. ඔන්න ඒ දේ අපිට කරන්න පුළුවන් නම් අන්න අපිට ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි ගාව ප්‍රමාණවත් සතියක් දියුණුලා නැත්තම්, ප්‍රමාණවත් සම්පජඤ්ඤයක් දියුණුලා නැත්තම්, ඒ කියන්නේ දේවල් සම්බන්ධයෙන් හොඳ විස්තරාත්මකව බලන්න පුළුවන් හැකියාවක්, සියුම බලන්න පුළුවන් හැකියාවක් දියුණුලා නැත්තම් අපි මේ හිත දිහා බලන්න ගිහිල්ලා කරදරේ වැටෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා නාහම් භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ඔන්න ප්‍රකාශයක් කරනවා. චිත්තානුපස්සනා කොටසදී ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මේ සතිය හොඳට වඩාගත්තේ නැති කෙනෙකුට, සම්පජඤ්ඤය හොඳින් වඩාගත්තේ නැති කෙනෙකුට මම මේ චිත්තානුපස්සනාව, මේ ආනාපාන සතිය මුල් කරගත්ත චිත්තානුපස්සනාව මම වදාරන්නේ නැහැ. මොකද අපි හිත දිහා බලන්න ගිහිල්ලා සමාලාවට මේ හිතේ තියෙන වංචනික ස්වභාවය නිසා, හිතේ යන විවිධාකාර කෙලෙස් වල තියෙන ආකර්ෂණීය ගතිය නිසා දන්නේම නැතුව අපි ඒ චිත්‍රයේම නළුවෙක් නිළියෙක් බවට පත් වෙනවා. අපි මුලින් නම් එකෙන් අයින් වෙලා තමයි හිටියේ. නමුත් අපි ගාව ඒ තියෙන පිහිටි ස්වභාවය, අපි දැනට ඉන්න తত্ত্বය ශක්තිමත් නැත්නම්, අපේ සතිය තාම ප්‍රබල නැත්නම්, දුර්වල සතියක් නම් අපිට තියෙන්නේ, අර හිතේ බලපවත්නා විවිධාකාර චිත්ත ස්වභාවයන් දන්නේම නැතුව අපෙන් පෝෂණයක් ලබනවා. අපි දුර්වල වෙනවා, එයා ශක්තිමත් වෙනවා, අන්තිමට අපි එයාගේ අතකොලුවක් වහලෙබ් බවට පත් වෙනවා. නමුත් කෙනෙක් හොඳට කායानुපසනාව කරහා, වේදනानुපසනාව කරහා සතිය දියුණු කළා, යම් ප්‍රඥාවක් වඩාගෙන, සම්පජඤ්ඤයක් වඩාගෙන මේ කටයුත්තට බහිනවා නම් අන්න එයා හොඳට පිහිටි සතියකින් කටයුතු කරන්න. හොඳ හරියට නිකන් හොඳ ශක්තිමත් බංකරයක ඉඳලා මේ යුද්ධ කරනවා වගේ. නැත්නම් හොඳට ආයුධ සන්නද්ධව යුද්ධ කරනවා වගේ. මොකද මෙතෙන්දී එක අතකින් ද්වන්ද සටනක්, නැත්නම් මූණට මූණලා සටනක් වගේ තමයි කෙරෙන්නේ. කෙසේ නමුත් දැන් ඔන්න චිත්තානුපස්සනාවකදී කෙනෙක් මේ විදිහට මේ චිත්ත පරිසංවේදීව, එහෙම නැත්නම් හිත දිහා බලමින් ඔන්න කටයුතු කරනවා. ඒ හරහා අර විදිහට කටයුතු කරනකොට, ඒ කියන්නේ අපි දැන් මේ හිතේ බලපවත්නා විවිධාකාර කෙලෙස් ස්වභාවයන්ට අපි උපකාර කරන්නේ නැහැ. ඒවට එනවා, ඒවා එනවා, ඒවම දඟලනවා, ඒගොල්ලොම යනවා. අපි දුක් කරදර ගන්නෙ නැහැ, හිත කරදර ගන්නෙ නැහැ. දැන් අන්න ඒගොල්ලෝ දුර්වල වෙලා යනවා. ඒ හරහා අන්න හිතේ යම් සමාහිත භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. සමාධහං චිත්තං අසසසාමිති සික්කති කියලා බුදුහාඳුරු කියනවා. හිත තව තව සංසිඳෙනවා. මොකද හිතට දිගට දුවන්න අපි ඉන්ධන සපයන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොම දුර්වලලා යනවා. අන්න හිත තව තව තැම්පත් වෙනවා, සමාහිත වෙනවා. ඉතින් මෙන්න මේ සමාහිත භාවය හොඳට කෙරුණා නම්, අපි කායानुපසනාව කරහා ඇවිල්ලා කය සමනය කරගෙන තිබුණා නම්, වේදනानुපසනාවකුත් හොඳින් වඩිලා වේදනාවනුත් සමනය වෙලා තිබුණා නම්, මේ වෙලාවදී අපි කරේ හිත දිහා බලාගෙන මේ හිතේ පැන නගින විවිධාකාර සිතුවිලි නිරීක්ෂණයක් නම්, ඒක පමණයි නම් මේ වෙලාවදී හිතේ තිබුණ අරමුණ, ඒ අරමුණත් අර විදිහට ෂය වෙලා නැති වෙලා ගියා නම්, අන්න සමහර විට අපේ හිතේ, එහෙම නැත්නම් අපේ හිත ගත්ත වෙනත් අරමුණක් නැති වෙන්න පුළුවන්. එකටම ආරමුණ වශයෙන් තිබුණේ අර සිතුවිලි ටික නිරීක්ෂණය කිරීමයි. ඒ ටිකක් දැන් ප්‍රහාණය වුණා. දැන් ඒ හිතට කය ආරමුණු වෙලත් නැහැ, වේදනාවක් ආරමුණු වෙලත් නැහැ, සිතුවිල්ලක් ආරමුණු වෙලත් නැහැ. අන්න හිත එකාතකින් විමෝචයන් චිත්තං අසසසාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. අන්න හිත නිදහස් වෙනවා. කිසිම ආරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව අන්න හිත සමාධං චිත්තං, මේ විමෝචයන් චිත්තං අසසසාමීති සික්ඛති කියන මේ ස්වභාවයට, නැත්නම් අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයට, අරමුණු ඇසුරු නොකරන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඉන්න මෙන්න මේ අරමුණු ඇසුරු නොකරන ස්වභාවය සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ කියන අනිසිත ස්වභාවයක් කියලා. කිසිම අරමුණක් ඇසුරු කරන්න යන්නේ නැහැ. එයාට දැන් ඉන්න පුළුවන් තනියම. එයාට දැන් ස්වාධීනත්වයක් තියෙනවා. එයාටම ආවේනික නිදහසක් දැන් හිත භුක්ති විඳිනවා. මොකද මේ වෙලාවේ එකාතකින් අන්න රාග ද්වේෂ මෝහ යම් පමනකට යටපත් වෙලා, ඒ වගේම හිතේ විතර්ක සමනය වෙලා, හිත සෑහෙන්න සමාහිත වෙලා. ඉතින් මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරට ඇත්තරම මේ කරුණ කාරණා ඉදිරිපත් කළා තියෙනවා. අද ඇත්තරම අපිට ප්‍රඥාව ගැනයි කතා කරන්න තියෙන්නේ. ඒතර ප්‍රඥාව ගැන කතා කරනකොට අපිට විඥාණය ගැනත් කතා කරන්න සිද්ධ වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා පඤ්ඤං භාවේ තබ්බා විඥානං පරිඤ්ඤයං. ප්‍රඥාව වඩලා විඥාණය හාත්පසින් දැනගන්න කියලා ප්‍රකාශයක් මහාවේදල්ල සූත්‍රයේ එනවා. දැන් අපිට ටිකක් ආයි කරුණු කාරණා පොඩ්ඩක් විස්තර කරගන්න අවශ්‍ය වෙනවා, පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි භාවනා කරද්දී කායනුපස්සනාව කියලා කියමු. කායනුපස්සනාවක් කරනකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ රූපය කියන එක බොහොම කැඩලා බිඳිලා යනවා. මේකේ මහා ගන්න සාරයක් නැහැ. මේක ලකුවට පෙනුමට තිබුණට, පාට වැටලා තිබුණට මේකේ ඇත්ත වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා අන්න අර බුදුරජාන් වහන්සේ කියන පේන පින්ඩූපමං රූපං කියලා වැටහෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳින් මේ කටයුත්තේ යෙදෙනකොට අන්න යාතුල අවබෝධයක් ඇති වෙනවා මෙතන ඒ තරම්ම සාරවත් දෙයක් නැහැ කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියන වේදනා බුබ්බුලූපම. අර අපි කතා කළා වේදනානුපස්සනාව කතා කරන වෙලාවේදී මෙතන නිකන් හරියට අර වැස්සක් වහිනකොට එතන එතන හට අරගෙන නැති වෙලා යන දිය බුබුලු රසක් වගේ වේදනාවේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් කියලා අන්න ප්‍රඥාවක් එතනත් තවදි වෙනවා. ඊළඟට මරීචිකූපම සංඥා. දැන් මේ සංඥා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියන මෙතන හරියට නිකන් මිරිඟුවක් වගේ ඇත්ත වශයෙන් මෙතන වතුර නැහැ. පෙන්නනවා හැබැයි වතුර වගේ. පේනවා S2 පියාගත්තාම මෙතන රූපයක් තියෙනවා, මෙතන මාලිගාවක් තියෙනවා, මෙතන චෛත්‍යයක් තියෙනවා, මෙතන සත්තු ඉන්නවා, මොනවා මොනාහරි හිතට පෙන්නනවා. නමුත් ඇත්ත වශයෙන් එහෙම දෙයක් නැහැ. එතන තියෙන්නේ මිරිඟුවක්. අන සංඥාවන් බුදුරජාන් වහන්සේ කියනවා මිරිඟුවක් වශයෙන් තේරුම් ගන්න. සංඛාරා කදලූපම. සංස්කාරයන් කියන එක හරියට නිකන් කෙසෙල් කඳක් වගේ කියලා තේරුම් ගන්න. ඒකේ හරයක් නැහැ. දැන් මේ පිටුතුන් දන්නවා කෙසෙල් කඳක් කියලා ගත්තාම පතුරු රාශියක් තියෙනවා මිසක් ඇතුලේ අරටුවක් නැහැ. ගන්න කියලා මහා සාරයක් නැහැ. නමුත් පේනවා පිටට හරි ශක්තිමත් කඳක් වගේ පේනවා. නමුත් හොඳට මේ පතුරෙන් පතුර ගහගෙන ගියා නම් අන්තිමට මොකක්වත්ම නැහැ. හිස් බවක් තියෙනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියන මේ හිතේ විවිධාකාර සිතුවිලි පහළ වෙනවා, විවිධාකාර චිත්ත ස්වභාවයන් පහළ වෙනවා. මේවා අපි ලොකුවට හිතාගෙන ඉන්නවා මේකට අනුව මම ක්‍රියාත්මක විය යුතුයි, මේක මගේ හිත, මම වග කියන්න ඕනේ, මේක මගේ රාගය, මේක මගේ ద్వේෂය, මේක මගේ මෛත්‍රිය, මේ ආදි වශයෙන් අපි ලොකුවට මේ හිතේ බලපවත්න ස්වභාවයන් ගැන හිතාගෙන ඉන්නවා. නමුත් භාවනාවක් වඩන්න කෙනෙකුට තේරෙනවා මේවා අතර හිඩැස් තියෙනවා. සිතවිලි එනවා යනවා. ඔන්න ආයි පුංචි හිඩසක් තියෙනවා. සමහර විට ආයි සවස් සිතවිලි තව පොඩ්ඩකින් එන්නේ. ඉතින් බැලුවහම මේ සිතවිලි වල මහා ගන්න දෙයක් නැහැ. සිතවිලි මගේ කියාගෙන ඒ අනුව ඒවට මම වග කිවේ යුතුයි කියලා නියමයක් නැහැ. අන්න මේ අතර තියෙන්නේ තේින්ද මේ විවිධාකාර හිතේ හටගන්නා සංස්කාර ස්වභාවය. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හරියට අර අරටුවක් නැති කෙසෙල් කඳකට. ඊළඟට තමයි ඇත්තටම ගැඹුරුම කෑල්ල ගැඹුරුම අර මේ తත්වයේ එන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මායූපමංච විඥානං දේසිතාදිච්ච බඳුනා. මේ විඥාණය නම් මායාවක් වගේ, හරිනේ විඥාකාරයක් වගේ නැති දේවල් තියනවා වගේ පෙන්වනවා. ඔන්න ඔතන තමයි එකතකින් තේරුම් ගන්න අමාරු තැනක්. ඒ වගේම අපි සම්පූර්ණයෙන්ම අහු වෙන තැනක්. ඒ කියන්නේ මෙතෙන්ට එන්න සෑහෙන දුරක් ගිහිල්ලා ඉන්න වෙනවා. අපිට එකපාරටම මේ සූක්ෂම මට්ටමකට එන්න අමාරුයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් පටිච්චසමුප්පාදේ අපි පටන් ගන්නවා අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියනොත් අපි පාඩම් කරගෙන ඉන්නවා. දැන් භවනා කරන්න ගියාම මේක මේ කොතනින්ද දැන් අපි මේක තේරුම් ගන්නෙ? කොතනින්ද මං මේ මෙතන තියෙන මූලධර්මයේ, මේ පටිච්චසමුප්පාද මූලධර්මයේ මට වටහා ගන්න පහසු කොතනින්ද කියලා බැලුවොත් අර අපි කලින් කතා කරා වගේ මෙතන පහසු එක තැනක් තමයි අර පස්සපච්චා වේදනා කියන අවස්ථාව. ස්පර්ශයෙන් නිසා අන්න වේදනාවක් හට ගන්නවා කියන කාරණය. නමුත් ටික ටික උඩට යන්න අපි තුමු සලායතන පච්චා පස්සු සලායතනයන් නිසායි ඔන්න ස්පර්ශය හටගන්නේ. සමහරට ඒකත් කෙනෙකුට ඉන්ද්‍රියන් ගැන හොඳ අවබෝධයෙන් ඉන්නකොට කෙනෙකුට ඒකුණත් තේරුම් ගන්න ඉඩ තියෙනවා. අපි ඊට උඩට ගියොත් නාම රූප පත්‍ය සලායතන නාම රූපයක් නිසායි සලායතන හටගන්නේ ටිකක් අමාරුයි ඊළඟට විඥාන පත්‍ය නාම රූපං කොහොමත් අමාරුයි ඊළඟට සංඛාර පත්‍ය විඥානං තවත් අමාරුයි අවිජ්ජා පත්‍ය සංඛාරං තවත් අමාරුයි ඔන්නේ වගේ අර මුල් ස්වභාවයන් ඇත්තටම හරිම අමාරුයි හරිම සූක්ෂමයි එක පාට අපිට තේරුම් ගන්න අමාරුයි ඒ නිසා සෑහෙන කාලයක් භවනා කරලා චිත්තානුපසනාවක් වඩලා ධම්මානුපසනාවක් වඩලා හිතේ සෑහෙන විවේකයක් හදාගත්ත කෙනෙකුට තමයි ඇත්තටම මේ සූක්ෂම ධර්මයන් නැත්නම් මේ සූක්ෂම සංදිස්ථානයන් වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන අය අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙන්න මේ සූක්ෂම සම්බන්ධය දැන ගැනීම තමයි ප්‍රඥාවෙන් යන්න පුළුවන් ඊටාම සියුම් මට්ටම කියලා ඔන්න එක්තරාන්දකින් අපිට එක්කෝ අභියෝගයක් කියලා කියන්න පුළුවන් නැත්නම් ප්‍රඥාවෙන් යන්න අන්න උපරිමයක් පෙන්නනවා යන්න පුළුවන් සූක්ෂම තැනක් පෙන්නනවා මොකද්ද මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය කෙනෙකුට දැක ගන්න පුළුවන් නම් අන්න හොඳ ප්‍රඥාවක් අවදි වෙලා තියෙනවා මේ කාරණාව හොඳින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දීඝනිකායේ එන මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා එත්තවතා පඤ්ඤාවචනං එත්තවතා වට්ටං වට්ටති යද්දං නාම රූපං සහ විඥානේන මේකේ දිග ප්‍රකාශයක් තියෙනවා මම ඔක්කොම කියන්න ගියේ නැහැ මහණෙනි මෙන්න මේ දක්වා තමයි මේ ප්‍රඥාව බැසගන්නේ ප්‍රඥාවෙන් යන්න පුළුවන් සූක්ෂම තැන මේ දෙක අතර තමයි හරියට නිකන් දියසුලියක් වගේ කැරකැවිලක් සිද්ධ වෙන්නේ කුමන දෙකක් අතරද විඥානියත් නාම රූපයත් අතර ඉතින් මේකට හරි ලස්සන උපමාවක් සරියුත් මහරහතන් වහන්සේ දෙනවා නල කලාපීය සූත්‍රයේදී නල කලාප සූත්‍රයේ මේක හම්බ වෙනවා සංයුක්ත නිකායේ අභිසමය සංයුත්තේදී මම කෝකටත් කියලා උන්වහන්සේගේ ප්‍රකාශයේ විදිහටම කියන්නම් මොකද එතකොට මේ පිංගතුන්ට මේ විශ්වාසයක් ඇති වෙනවා මේවා කොයිතරම්නම් ප්‍රබලව පැහැදිලිව මේ ධර්මයේ විස්තර වෙනවාද කියන කාරණාව සරියුත් මහරහතන් වහන්සේ කියනවා සෙය්‍යතාපි ආවුසෝ ද්වේ නල කලාපියෝ අඤ්ඤමඤ්ඤං නිස්සාය තිට්ඨෙය්‍යං ඒව මේව ආවුසෝ නාම රූප පච්චා විඥානං විඥාන පච්චා නාම රූපං මේ දෙන උපමාව හරිම සරල අපි කාටත් තේරෙන උපමාවක්. දැන් බටකොටු මිටි දෙකක් අපි දුම් බටකොටු කපලා අපි මිටියක් බැඳා. වෙලක් අරගෙන මිටියක් බැඳා. ඊළඟට තවත් බටකොටු ටිකක් කපලිවලා තවත් මිටියක් බැඳා. දැන් මේ දෙන්නට අපි දුමු තනියෙන් හිටගන්න බැහැ බිමට වැටෙනවා. මොකද කරන්නේ? මේ දෙන්නම හිටවලා තියන්න ඕමනා නම් එක්කෙනෙකුට අනිත් එක්කන ඇලගල්ලා තියෙනවා. මෙන්න මේ වගේ එක්කෙනෙක් අනිත් එක්කනට හේත් වෙලා තමයි ඉන්නේ. ඔන්නෝක තමයි බුදුරජාන් මේ සරියුත් මහරහතන් වහන්සේ දෙන උපමාව. එක බටකොටු මිටියක් අනිත් බටකොටු මිටියට හේත් වෙලා ඉන්නවා. ඒ නිසා එකක් වැටුනොත් අනිත් එකනත් වැටෙනවා. අන්න ඒ වගේ කියලා කියනවා නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං. අන්න විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. දැන් අපි මේක තව ටිකක් සරල කරගන්න පැහැදිලි කරගන්න අතිපෝජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ උපමාවක් ගමු. ඒක ඊටාම සිත්කාවදිනවා. ඒ වගේම මේ ධර්මය හරිම ලස්සනට විස්තර කරලා දෙනවා. අපිටම අපි යනවා චිත්‍රපටියක් බලන්න. මම හිතන්නේ මම මේකට කලිනුත් මේක සඳහන් කළා. චිත්‍රපටියක් බලන්න ගියාම ඉතින් අපි හිතමු මේ සිනමා ශාලාවේ හොඳට දොරගුළු වහලා දැන් අපි හිතමු මේක මේ දවල් පෙන්වන චිත්‍රපටියක්. ඉතින් දැන් දොරගුළු ඔක්කොම වැහුවා. දැන් කොහෙන්වත් ආලෝකයක් එන්නේ නැහැ. තිත්ත කළුවරයි. ඊළඟට අපි දැන් හැබැයි ඉස්සලනම් අපි දැක්ක මේ සුදු පාට තිරයක් ඉස්සරහා තියෙනවා කියලා අපි දැනගත්තා. ඒක පොඩ්ඩක් අපි පැත්තකින් දැනගෙන ඉමු. දැන් අපිට මුකුත්ම පේන්නේ නැහැ. ඊට පස්සේ අන්න පිටිපස්සේ තියෙන අර ප්‍රොජෙක්ටර එකකින් අන්න ආලෝක කදම්බයක් අන්න ගිහිල්ලා අර ඉස්සරහා තියෙන තිරේ පතිත වෙනවා. දැන් එතකොට මේ ආලෝකය නිසා අර තිරය ප්‍රකාශ වෙනවා. අර තිරයක් අන්න අතන තියෙනවා කියන එක අපි දැන් දැනගන්නවා. ඒ වගේමයි ඒ තිරය තිබුණේ නැත්තම් අර එන ආලෝකයට වදින්න තැනක් නැහැ. දැන් ඒ ආලෝකය තුලින් අන්න ලොකු චිත්‍රයක් නිරූපණය වෙනවා. එතන නළුවෙක් ඉන්නවා, නිලියක් ඉන්නවා, අන්න අපි දු මල් ගහකුත් තියෙනවා. තිය දෙන්නන්න සින්දුවකුත් කියනවා. දැන් අන්න චිත්‍රපට කතාවකුත් එතන තියෙනවා. අන්නේ චිත්‍ර කතාව නිරූපණය වෙනවා අන්න අර තිරේ. තැම්පින්වත්නි අපි හිතමු දැන් අපි ඉන්නා ප්‍රේක්ෂකාගාරේ චිත්‍රපටිය බලාගෙන දැන් අපි ටික චිත්‍රපටියට බැහැගන්නවා, චිත්‍රපටිය බලාගෙන රස විඳිනවා, දන්නෙම නැතුව ඔන්න අපි හිතමු අපිට අතුරු දැනවනවා. දැන් මේ නළුවයි නිළියයි ඉතින් හරි සතුටින් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් මල් වත්තේ නටනවා, ගීත කියනවා. ඉතින් අපිටත් හරි සතුටි. ඉතින් අපිත් හරි hina වෙනවා. ඉතින් හරිම සතුටින් ඒක රස විඳිනවා. ඊට පස්සේ ඉතින් ඔන්න දුෂ්ටයා එනවා. දුෂ්ටයා වහම ඉතින් ඔන්න අපිට කේන්ති යනවා. දැන් අපි මේ චිත්‍රපටිය ඇතුලේ ඉන්නේ. දැන් පින්වත් මේ බඳුම දෙයක් අපේ හිත ඇතුලේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. අපිම චිත්‍රපටිය හදා ගන්නවා. දැන් අතන නම් වෙන කවුදෝ බලපෝ චිත්‍රපටියක් හදපු චිත්‍රපටියක් තමයි එතන තියෙන්නේ. අපි හැබැයි ඒක බලද්දී අපිත් හදනවා. අපිත් සෑහෙන දායක වීමක් වෙනවා. හැබැයි අපි අපේ හිතේ තියෙන චිත්‍රපටිය නම් අපිම තමයි හදන්නේ. ඉතින් අපි පොඩි සංඥාවකින් පටන් ගන්න ඕන. හිතට එනවා පොඩි සංඥාවක්. පොඩි අපි තුන් රූපයක් කියලා කව හරි මතක් වුණා. මතක් වුණාට පස්සේ ඉතින් අපි නිකන් ඉන්නේ. අපි පොඩ්ඩක් ඉතින් ඒ රූපෙට හරි කැමති. මේ අපි පොඩ්ඩක් ඉතින් ඒකට දැම්ම ලුණු ඇඹුල් ටිකක් දැම්ම. දැම්මට පස්සේ ඔන්න දැන් තව සංඥා ටිකක් එකතු වෙනවා. සංඥා ටික එකතු වුණාට පස්සේ ඔන්න දැන් ඒක හරිම රසවත්. තවත් සංඥා ටිකක් එකතු වෙනවා. දැන් ඔන්න තවත් රසවත්. ඔන්න ඊළඟට ඔන්න තව සිතුවිලි එනවා. දැන් තව සිතුවිලි වලට අපි තම පෝෂණය කරනවා. දැන් ටික සිතුවිලි අන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. සිතුවිලි වර්ධනය වෙලා කතරම් වර්ධනය වෙනවාද කියනවා නම් අන්තිමට අපිට පාලනය කරගන්න බැහැ. අපි සිතුවිලි ගොන්නේ නැත්තම් ඒ සිතුවිලි පඹගාලේ හිර වෙලා අපි ඔන්න දඟලනවා. ඒක බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට එහෙම නැත්තම් එතරම් එතන විස්තර කරන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේදී විස්තර කරනවා පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා. ඒ කියන්නේ අර මුලින් පටන් ගත්තේ අපි තමයි. නමුත් අන්තිමට අපිත් ඒකේ වහලෙබ්බවට පත් වෙනවා. මේ හිතන්න පටන් ගත්ත පුජ්‍යලයාම අර ප්‍රපංචයේ මගින් මැඩලනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතන්න පටන් ගත්තට අපේ හිත අන්තිමට හිතාගෙන යනවා. ඒ සිතුවිලි වල අපි වහලෙක් වෙනවා. ඉතින් ඔය වගේ තමයි අපේ සාමාන්‍ය මනස. ඇතුලේ කතාව තුලින් මේ හිතේ දියත් වෙන සම්පූර්ණ සිතුවිලි වල අපි වහල් භාවයක තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඔකේ ආයෙත් පොඩ්ඩක් පස්සට ආවොත් අපිට තේරෙනවා අන්න අර තිරය නිසා අර රූප ටික පතිත වුණා. අර මේ චිත්‍ර කතාව නැත්නම් ඒ චිත්‍රපටිය පෙන්වන්න අර තිරය අවශ්‍යයි. තිරේ නිසා තමයි මේගොල්ලෝ පේන්නේ. ඒ වගේමයි තිරය පේන්නෙත් මේ ආලෝකය නිසා. නැත්නම් අපිට තිරය පේන්නෙත් නැහැ. මොකද එච්චරට කළුවරයි. අන්නේ වගේ මේ තිරය වගේ තමයි පින්වත්නි අපේ මේ හිත එහෙම නැත්නම් විඥාණය. මේ විඥාණය තමයි ඒකාතකින් නිරූපණය කරන්නේ. ඒක තමයි අපි හිතලා බැලුවාම අර රූප ටික ඇවිල්ලා වදින්නේ අන්න තිරේ. විඥාණය කියලා කියන්න පුළුවන්. එතකොට පිළිඹු වෙන රූපේ මොකද්ද? චිත්‍රපටිය මොකද්ද? ඒක තමයි නාම රූපය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ නාම රූපය හරිම විචිත්‍ර වුණොත් අන්න මේ විඥාණය හොඳට ඒක තුල පැලපදියම් වෙනවා. හොඳට බැස ගන්නවා. හොඳට ඒ තුල වර්ධනය වෙනවා. ඉතින් මේ බන්දු විඥානයක් හොඳට පිහිටි විඥානයක් බවට පත් වෙනවා. හොඳට දැන් අන්න පළපදියන් වෙලා මුල් ඇදගෙන අන්න නාම රූපයයි විඥානයයි හොඳට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් ඇති කරගෙන ඕනෝන් ප්‍රත්‍ය කරගෙන හොඳට වැඩෙනවා. ඉතින් අපි ඒ දවන මේ නාම රූප චිත්‍රපටියේ අපිත් නළුවෝ නිළියෝ බවට පත් වෙලා අපි ඒක ඇත්ත කියලා අරගෙන මේ හිතේ දවන අර චිත්‍රපටිය ඇත්ත කියලා අරගෙන අපි hina වෙනවා. අපි සුසුම් ලනවා. අපි කඳුළු හෙලනවා. නාන ප්‍රකාර චිත්‍ර වේගයන් අපි හදා ගන්නවා. මොකද අර හිතේ දවන අර නාම රූපයට අහු වෙලා. ඉතින් බුදුරජාන් වහන්සේ මේක ගැන හරිම අපි ගැන අනුපායෙන් වගේ අනේ මේ මෝඩ රෑනට මේක තේරෙන්නේ නැහැනේ කියන වගේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ ගාතාවක් කියනවා. ද්වේතානුපස්සනා සූත්‍රයේදී සුත්ත නිපාතේ බුදුරජාණන් වහන්සේ කියනවා අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. අනත්තනි අත්තමානින් මේ අනාත්ම වූ දෙයක් තුල ආත්මයක් තියෙනවායි කියලා හිතාගෙන පස්ස ලෝකං සදේවකං බලන්න මේ දෙවියන් සහිත ලෝකයා කරන දේ. නිවිට්ඨං නාම රූපස්මින් මෙන්න මේ නාම රූපයට බැහැගෙන ඉදං සච්ඡන්ති මඤ්ඤති මෙන්න මේකයි ඇත්ත කියලා මඤ්ඤණා කරනවා. හිතින් හංගිනවා. හිතින් හිතා ගන්නවා කියලා අන්න බුදුරජාන් වහන්සේ හරියට නිකන් අපි ගැනයි දෙවියෝ ගැනයි අනේ මේ මෝඩ රැළ කියලා බලනවා වගේ ප්‍රකාශයක් තමයි මෙතන මේ තියෙන්නේ. ඒ නිසා එකතකින් බැලුවාම අපිට මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ ඊටාම සූක්ෂම සම්බන්ධතාවය තේරුම් ගන්න එක හරි පරිස්සමෙන් කරන්න වෙනවා. ඉතින් මේ සම්බන්ධය හැබැයි කොයිතරම් ප්‍රබලද කියනවා නම් මේකම අපේ පුනර්භවයට පවා හේතු වෙනවා. මේක හරිම ප්‍රබලයි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ චේතනා සූත්‍රයේදී නිදාන සංයුත්තේදී ප්‍රකාශ කරනවා යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතියා. දැන් මේ විඥාණය හොඳට පිහිටන්න නම් අඩුතරමින් ඔන්න අපි කල්පනා කළා චේතනාපූර්වක වැඩක් කළත් ඒත් හොඳටම ඇති. ඒ කියන්නේ අපි ඔන්න ඇහෙන් යමක් බලනවා. චේතනාපූර්වකයි. අපි හිතමු ඒක ලස්සනයි, හොඳයි, නරකයි මොකක් හරි තියක් තියෙනවා. අපි චේතනාපූර්වක බලනවා නම් අන්න හොඳටම විඥාණයට එතන පිහිටන්න පුළුවන්. ඒ වගේම අපි අහනකොට චේතනාපූර්වක අපි ඒ තුලම බැහැගෙන අහනකොට එතන හොඳට විඥාණය පිහිටනවා. හොඳට ගඳ සුවඳ බලනකොට දිවට රස දැනෙනකොට අපි ඒ තුල බැහැගෙන තණ්හාවෙන් ආසාවෙන් ඒ කටයුතු කරනවා නම් අන්න විඥාණයට හොඳට පොහොර ටික තියෙනවා, හොඳට වැඩෙන්න. ඒ ටික නැත්තම් අපි හිතමු බුදුරජාණන්සේ ඊළඟට කියනවා යංචපකප්පේති. අන්න අපි තුමේ ඉඳුරන්ගෙන් ලොකුවට අරමුණු ගන්නෙ නැහැ. හැබැයි අපි කල්පනා කර කර ඉන්නවා. අපි ප්‍රකල්පනා කරනවා, අතීතය ගැන කතා කල්පනා කරනවා, අනාගතය ගැන කල්පනා කරනවා. හිත නිකන් නැහැ. හිත කියෝ කියෝ ඉන්නවා. ඒකත් ඇතිලු. ඒකත් ඇතුළු මේ විඤ්ඤාණයට බැහැගෙන හොඳට පිහිටලා ඉන්න. හිතමු මේ දෙකම නැත්තම් අපි දැන් භාවනා කරනවා. මේ වෙලාවේ දැන් අපි සද්දබද්ද නැහැ. ඇස් දෙකත් වහගෙන ඉන්නේ, කටත් වහගෙන ඉන්නේ. රසයක් ලොකුවට දැනෙන්නෙත් නැහැ. ඇහැට රූප පෙනෙන්නෙත් නැහැ. අපි තුමු ඊටාම නිශ්ශබ්දයි, කණෙන් සද්ද ගන්නෙත් නැහැ. කයට ලොකු දෙයක් දැනෙන්නෙත් නැහැ කියමු දැන් ඔන්න කයත් සමනය වෙලා. අපි කියනවනේ නැතම් කට්ටිය කියනවා දැන් මට ස්වාමීන් වහන්සේ කය නොදැනී ගියා. අන්න අපි කයත් නොදැනී ගිහිල්ලා තියෙන්නේ. හිතෙත් ප්‍රකල්පන නැහැ. අපි තුමු හිතත් දැන් හිතන්නේ නැහැ. ඒත් පින්වත්නි මේ විඥාණයට බැහැ ගන්න පුළුවන් අනුසය තියෙනවනම්. අනුසය අන්න සක්‍රිය වෙලා තියෙනවනම් අන්න අනුසය වල බැහැ ගන්න පුළුවන් කියලා කියනවා. යංච අනුසේති. ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතියා. එතකොට බඳු කාරණා ඉෂ්ට වෙනවා නම් මේ තුنين එකක් හෝ සිද්ධ වෙනවා නම් අන්න අරමුණක් හම් වෙනවලු විඥාණයට පිහිටන්න. ආරම්මනේ සති පතිත්ථා විඥානස්ස හෝති. අරමුණක් තියෙනවනම් අන්න විඥාණයට පිහිටන්න පුළුවන්. තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්හේ නාම රූපස්ස අවක්칸ති හෝති. අන්න හොඳට අර විඥානේ පිහිටියානම් එතන වර්ධනය වුණානම් අන්න නාම රූපයක් ඇවිල්ලා එතනට බැහැගන්න පහසුයි. නාම රූපච්ඡා සලායතනං සලායතන පච්ඡා පස්සෝ පස්සපච්ඡා වේදනා. අන්න අර සම්පූර්ණ පරිසම්පාදයම අන්න ක්‍රියාත්මක වෙන්න ගන්නවා ඊළඟට. ඒ කියන්නේ අපි සම්පූර්ණ වෙනත් ලෝකයක අන්න ජීවත් වෙනවා. මේ මොහොතේ අපිට අහිමි වුණා මොකක් හෝ පැමිණි අරමුණක් කරා අපි ඒ තුන බැසගත්තා. අන්න අපි වෙන ලෝකයක ජීවත් වෙනවා. නැත්නම් අර අපි චිත්‍රපටිය අතරමං වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මෙතන තියෙනවා හරිම සූක්ෂම ධර්මතාවයක්. අපි මේ ඊටාම ගැඹුරු මට්ටමකින් ගියොත් මෙන්න මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය අවබෝධ කර ගැනීම තමයි කියනවා මේ ප්‍රඥාවේ යන්න පුළුවන් ඊටාම සූක්ෂම තැන. ඉතින් ඒ නිසා අපි මේ කාරණාවන් තේරුම් ගන්න නම් හිතේ සෑහෙන සංහිඳියාවක් තිබීම අවශ්‍යයි. හිත වික්ෂිප්ත වෙලා තියෙනකොට සම්පූර්ණයෙන්ම අපි ඒ නාම රූපවල කැළඹිලා ඉන්නේ. නාම රූප තුල ජීවත් වෙමින් ඉන්නේ. අර චිත්‍රපටිය තුල අපි ඉන්නවා. අපි හඬනවා, වැළපෙනවා, විසිල් ගහනවා. අපි චිත්‍රපටිය තුල අපි ජීවත් වෙනවා. නමුත් යම්කිසි අවස්ථාවක හිතමු දැන් ඔන්න අපි චිත්‍රපටිය බලබලා හිටියා. අපි හිතමු අපි මේ වෙලාවේදී අන්න දුෂ්ටය ඇවිල්ලා හිටියේ. ඉතින් අපිට කේන්ති ගිහිල්ලා හිටියේ. මේ වෙලාවේදී මොකද්දෝ හේතුවකට දොරක් ඇරුණා. අපි දුන් යම් කාට හරි අන්න වැසිකිළියට යන්න වෙලා දොර ඇරගෙන ගියා, කඩාගෙන ඉක්මනට ගියා දොර ඇරගෙන. දැන් මොකද වෙන්නේ? එක පාටම නින් ආලෝකයක් පතිත වුණා අන්න අර තිරේට. දැන් පින්වත් මොකද්ද වෙන්නේ? දැන් අපි හිටියේ අර චිත්‍රපටි ලෝකේ. පෙම්වතයි පෙම්වතියයි දුෂ්ටයයි ඔක්කොමත් එක්ක අපිත් හිටියේ ඇස්සේ. අපිටත් හොඳටම කේන්ති ගිහිලානේ හිටියේ. හැබැයි දැන් ටක් ගාලා අර ආලෝකයේ තිරයට පතිත වෙච්ච ගමන් ඔන්න අපි ඩෝන් ගාලේනවා ආයි අපේ ලෝකෙට. දැන් මේ අන්න ආයි සීට් එක උඩ ඉන්නේ දැන්. දැන් අන්න චිත්‍රපටි ශාලාවේ දැන් ඔන්න අපි ඉන්නවා. දැන් අර රූපය අර පෙන්නපු චිත්‍රපටිය නළුවෝ නිලියෝ පෙම්වතී පෙම්වතා දුෂ්ටයා ඔක්කොමල නිකන් බොඳ වෙලා ගිහිල්ලා විරංජනේ වෙලා ගිහිල්ලා මොකද අර දොර ඇරපු ආලෝකය නිසා මේ ආලෝකය අර චිත්‍රපටියට පතිත වුණා. ආ අපිට මතක් වුණා ආ මේ චිත්‍රපටියක් නේ කියලා අන්න අපිට සිහිය ආවා. අන්න අපේ තිබිච්ච මෝහාන්ධකාරය දුර වුණා. අන්න අපි හදාගෙන හිටිය ලෝකෙන් අන්න අපි తాවකාලිකව එළියට ආවා. ඔන්නේ වගේ දෙයක් තමයි පින්වත්නි අපි තුල ප්‍රඥාව අවදි වුණා නම් අන්න අපි බැහැගෙන හිටිය නාම රූප චිත්‍රපටියෙන් එළියට එනවා. ඒ නිසා මේ විපස්සනාව තුල වෙන්නේ අර වගේ අර తాවකාලික වතන දොර ඇරියාම ආලෝකයක් වැදීම නිසා අර මුලා වෙලා හිටිය ප්‍රේක්ෂකයා සම්පූර්ණයෙන්ම මේ වර්තමාන මොහොතට පැමිණියා වගේ චිත්‍රපටියෙන් එළියට ආවා වගේ විසි වුණා වගේ දෙයක් තමයි අපේ හිතෙත් ප්‍රඥා ආලෝකය පහළ වුණොත් අන්නේ ප්‍රඥා ආලෝකයෙන් තමයි මෙන්න මේ විඥාන මායාව පිළිසඳ මේ පිළිසඳ දකින්න පුළුවන් වෙන්නේ. මේ විඥානය කියන්නේ මායාවක්. මායූපමංච විඥානං කියලා බුදුන් වහන්සේ කියනවා. මේ විඥාන මායාකාරයා නැති චිත්‍රපටි තමයි පෙන්වන්නේ. දැන් අර අපි අතෙන්ට මුලා වෙලා රාග ద్వේෂ වලින් ඇලිලා මෝහ වලින් ඇලිලා තමයි අපි අර චිත්‍රපටි තුල හිටියේ. රසවින්ද විඳ හිටියේ. නමුත් අර ආලෝකයේ පතිත වුණ ගමන් අපිට ඒ තිබිච්ච මෝහාන්ධකාරය දුර වෙලා ගියා. එමන් නැත්තම් අර තිබිච්ච අපි ඇතුලේ කර කර හිටිය සංස්කරණයන් නතර වුණා මොහොතකට එක්තරා අන්දමකින් අර චිත්‍රපටිය එහෙම්මම ඇන හිටියා. අන්නේ වගේ තමයි අපි තුලත් අපි ඉන්න මේ මෝහාන්ධකාරයෙන් එළියට ඒමක් අපි දැනට අහු වෙලා ඉන්න මේ නාම රූපෙන් එළියට ඒමක් සිද්ධ වෙනවා අපි තුල මේ ප්‍රඥා ලෝකය දැල්ුණා නම්. එහෙනම් ඉතින් මේ ප්‍රඥාව තමයි බුදුරජාන් වහන්සේ ඒ නිසා කියන්නේ සියල්ලට උත්තරීතර. සියල්ලෙම ඉහළම තියෙන්නේ ප්‍රඥාව කියලා ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් අපි තවදුරටත් එතකොට මේ ප්‍රඥාව සම්බන්ධයෙන් ඊළඟට සතිය සම්බන්ධයෙන් ඊටත් එහා ගිහිලා විමුක්තිය සම්බන්ධයෙන් අපි තවදුරටත් ඉස්සරහදී කතා කරමු. අද දින ධර්මදේශනාවේදී මම බලාපොරොත්තු වෙන විදිහට ප්‍රඥාව සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් අපි තුල මේ මෝහාන්ධකාරය දුරු කරගෙන හැකිතාක් මේ නාම රූප මායාවෙන් විඥාන මායාවෙන් ගැලවිලා හැකිතාක් මේ සැබෑ ලෝකේ ජීවත් වෙන්න අපි උත්සාහත් වෙමු. ප්‍රපංච සමනය කරගෙන සැබෑ ලෝකේ ජීවත් වෙන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.